තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ දේශනාව සඳහා මග්ග වර්ගයට අදාළ ගාථා දෙකකින් යුක්ත දේශනාවක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර දේවරම් වෙහෙරෙහි වැඩ වාසය කරමින් භික්ෂුන් වහන්සේලා 500ක් කරමුණු කරගෙන තවත් බොහෝ භික්ෂුන් වහන්සේලා වාසය කරන කාලය තුලදී බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ දේශනා කරපු දේශනාව. දේශනාවේ සඳහන් වෙන්නේ තෘෂ්ණාව පිළිබඳව. ස්ත්‍රියම් පිළිබඳව කුඩා හෝ තෘෂ්ණාවක් තබාගෙන වාසය කරනවා නම් හරියට කිරිබොන වහු පැටියෙක් ඒ මව කෙරෙහි සෙනෙහසමෙන් ඒ ඇල්ම සංසාරයේ දුකට හේතු වෙනවා. ඒ නිසා මේ කෙලෙස් සියල්ලක්ම දුරු කරලා නිවනටපත් වෙන්නයි කියන භාගතුන් වහන්සේගේ අවවාදයක් සහිත දේශනාවක්. දේශනාවට කාරණා වුණේ 500ක් ස්වාමීන් වහන්සේලා. වයෝවෘද කාලයේදී පැවිදි බිමටපත් වෙලා ශාසනය කටයුතු කරපු 500ක් ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විශාල පිරිසක් දහම අනුගමනය කරනවා. සමහර ලාවට එක්කෙනා දෙන්න 100,000 මේ වාගේ ප්‍රමාණයන්ගෙන් විශාල ප්‍රමාණයක් පවා දහම අනුගමනය කළා. අපි දහස ආදී ප්‍රමාණයන් ගැන අහලා තියෙනවා. මහා කප්පේන රජතුමා දහසක් එක්ක තමයි භාගතුන් වහන්සේකවට ඇවිල්ලා ඒ භික්ෂු භාවයෙන් පැවිදි ලබාගෙන අරිහත්ත්වයට පත් වුනේ. ඒ වගේම ඒ බිසවරුත් ඒ වගේම දහසක් දෙනෙක් තමයි ඇවිල්ලා පැවිදි ලබාගෙන අරිහත්ත්වයට පත් වුනේ. මේ වගේ 500,000 විශාල ප්‍රමාණයන්ගෙන් පැවිදි බිමට පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අතර මාර්ගඵලලාභින් නම් අති විශාල ප්‍රමාණයක්. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කොට ධර්ම දේශනා කරපු අවස්ථාවේදී 1,10,00,000 දෙනෙක් මාර්ගඵල ලැබුවා කියනවා. තව ඒ මිනිස්යන්ගෙන්, දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන් ප්‍රමාණයක් අතිවිශාල ප්‍රමාණයක් මාර්ගඵල ලැබුවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ 15 නිසා විශාල ප්‍රමාණයකට ධර්මලාභය ලැබුණා. ඒකට ප්‍රධානම හේතුව ඒ බොහෝ දෙනා සංසාරයේදී හොඳට පාරමී පූර්ණය කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා, දහම අනුගමනය කරනවා. ඉතින් අන්න එවැනි පිරිසක් තමයි මේ 500ක් වූ ස්වාමීන් වහන්සේලා. තරුණ කාලයේ ගත වෙලා දැන් එක්තරා මට්ටමක වයවෘත කාලයේ, සම්පූර්ණම වයවෘත නෙමෙයි, තාමත් ගුණධර්මයක් පුරන්න පුළුවන් වයසට පත් වෙලා, අමුදරු පෝෂණය කරලා, ගෙවල් දරවල් ඒවා සකස් කරලා, ධන ධාන්‍ය හම්බ කරලා, ජීවිතයන් යම් බඳු ප්‍රමාණයකට දියුණු වෙච්ච ජීවිත. ඒ කාලෙත් ඔය සවැත් නුවර කෙව්වහම ඒ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දියුණු වෙච්ච හිටියා, ධන ධාන්‍යෙන් දියුණු වෙච්ච අය. අන්න එවැනි 500ක් උපාසක මහත්තුරු තමයි ටිකක් ධන ධාන්‍යෙන් තියෙන 500ක් දෙනෙක් වයවෘද කාලයට පත් වෙලා සාකච්ඡා කරනවා. අපි මේ ගිහි ජීවිතයේ වාසය කළා අපි ඇති, දැන් පැවිදි බිමට පත් වෙමු කියලා සාකච්ඡා කරලා ඒකමතිකව සම්මත කරගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි ලබා ගත්තා. එනතරුව මේ පිරිස දැන් මේ ස්වාමීන් වහන්සේලාට ආචාර්යන් වහන්සේලාට කියනවා, ආචාර්යන් වහන්සේ අපේ වයවෘද කාලේ පැවිදි වුනේ, අපිට මේ ත්‍රිපිටක දහම ඉගෙන ගන්න කටපාඩම් කරගන්න දැන් අමාරුයි, අපේ කාලේ නෙමෙයි, ඒ නිසා අපි පැත්තකට වෙලා ඔය අපේ පොළොහන් ආකාරයට විහාරයක් කරගෙන බණ දහමක් කරගෙන ඉන්නා. ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ලැබුණා. දෙවුරම් වෙහෙරවටම තම තමන් කරවාගත්තු විහාරස්ථාන. උපදෙයයට යන් යන් හැකියාවන් තියෙනවා. ඒ ඥාතීන් කරවලා දුන්න විහාරස්ථානේ ඉතින් ඒ කියන්නේ කුටිසේනාසනවල වාසය කළා. ඉතින් මෙන්න මෙහෙම වාසය කරද්දී උන්වහන්සේලාට තින් පින්නපාතේ වෙනුවෙන් වැඩිපුර ගමන් කරන්නේ තමන්ගේම ඥාතිගේවල් වලට. මොකද 500ක්ම යවට ඔක්කොම වගේ ඥාති. ඉතින් ඒ නිසා ඒ පිරිසකාවට ගිහිල්ලා පින්නපාතේ ලබාගෙන අනුභව කරලා ඉතින් ඒ සමහරට නිවෙස් වලදීම අනුභව කරලා ආපහු ඇවිල්ලා කුටිසේනසනවල වාසය කරනවා. ඒවල එක හොඳ බැඳීමක් එක්ක වාසය කළේ. බැඳීම අයින් වෙලා තිබුණේ නැහැ. මේ ගෙවල්වල හිටියා එක මව් කෙනෙක්. ඒ තමන්ගේ භාර්යාව පෙර පැවිදීමට පෙර භාර්යාව. ඉතින් ඒ මව්තුමිය තාම ශ්‍රද්ධාවයි. ධන ධාන්‍යයක් තියෙනවා. මෙතුමිය මේ හැමෝටම රසට ඒ වගේම මිහිරට ආහාර සකස් කරනවා. මෙයා පින්ඩපාතේ ගිහිල්ලා එන්නේ වැඩිපුරම අර නිවසට. ඒ මවතුමිය අඩුපාඩු බලලා ස්වාමීන් වහන්සේට අඩුපාඩු සියල්ලක් පරිපූර්ණ කරලා හොඳට අනුභව කරලා යනවා. ඉතින් එතුමියට ශ්‍රද්ධාවත් හොඳට තියෙනවා. ඒ වගේම පෙර පිනෙන් ලැබිච්ච ධනයත් හොඳට තියෙනවා. ඒ වගේම එතුමියට හොඳට මිහිරට ආහාර පිසින්නත් හැකියාවක් තියෙනවා. ඒ නිසා බහුතරයක් ස්වාමීන් වහන්සේලා මේ නිවසට වඩිනවා දානි වලඳන්. පින්ඩපාතේ කොහෙන් ලබා ගත්තත් අඩුපාඩු වුණත් නැතත් ඒ නිවසට වඩිනවා. මේ මෞතුමියත් කවදාකවත් බෑ කියන්නේ නැහැ, නැතේ කියන්නේ නැහැ. මේ 500 දෙනාගෙන් කවුරු ආවත් කොච්චර ආවත් ඒ ආහාර පාන වලින් අඩුවක් කරන්නේත් නැහැ. මෙහෙම කටයුතු කරමින් යද්දී ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පෙර භාර්යාවනේ එතුමිය හදිසියෙම රෝගාබාධයකට පත් වෙලා කල්රිය කළා. මේ පුවත ඒ ස්වාමීන් වහන්සේලා අක්කොටම අහන්න ලැබුණා. අපේ අහවල් කෙනාගේ පෙර භාර්යාව, ඒ වගේම අපි දන් වන්දන ඒ නිවසේ මවතුමිය, අනේ එතුමිය හදිසියෙම කල්රිය කරලා. මේ ස්වාමීන් වහන්සේලා දුක දරා ගන්න බෑ. අනේ අපිට කොච්චර දන් දුන්නද? අනේ අපි වෙනුවෙන් කොච්චර වෙහෙස මහන්සුණාද? මේ වෙනුවෙන් උන්වහන්සේලා දැන් අපිට ඊළඟට සලකන් ඉන්නේ කවුද? අපිට දැන් අඩුපාඩු කොච්චර තිබුණත් ඒවා සලකලා අඩුපාඩු නැතුව හදලා දුන්නා. ඉදිරියේදී අඩුපාඩුවක් නැතුව අපේ මේ දානමාන වළඳන්නේ කොහොමද? මේ වාගේ උන්වහන්සේලා දුකටපත් වෙලා අඬන්න ගත්තා. සමහර මහා අයියෙන් විලාප දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ මතක් වෙනකොට මහා අයියෙන් දැන් එක්කව වෙලා මේ සද්දේ. ඒවර හිටපු කොටිවල හිටපු ස්වාමීන් වහන්සේලා අහනවා, "ඇවැත්නි, මොකද්ද මේ කාරණේ? මෙතරම් සෝචනීය කාරණේ මොකද්ද?" ඒ වෙලාවේ කියන අනේ ස්වාමීන් වහන්සේ බලන්න, අපේ අසවල් ස්වාමීන් වහන්සේගේ පෙර භාර්යාව එතුමිය බොහෝම වටිනා ගුණවන්ත කෙනෙක්, අපි හැමෝටම මව කෙනෙක් වගේ, අපි හැමෝටම දාන ආදී පින්කම් කරලා දුන්න, අනේ හදිසියෙම කරුණාය කරලා අපිට හරිය දුකක් ඇති වෙන එක මතක් වෙනකොට ඒක පාලනය කරගන්න අමාරුයි. ඉතින් එතුමිය රසට ඒ වගේ මිහිරට අපිට හැම වෙලේම ආහාර පාන හදලා දෙනවා. ඒව මතක් වෙනකොට දුක පාලනය කරගන්න අමාරුයි. ඒකම අපිට තව දුකක් තියෙනවා. දැන් මෙතුමියගෙන් පස්සේ අපි කොහොමද මේ වගේ ආහාර පාන අනුභව කරන්න ක්‍රමයක් හොයාගන්නේ? මේ වගේ දුකක් අපිට අති විශාල දුකක් තියෙනවා. ඒකයි මේ අපි අඬන්නේ දොඩන්නේ. මේ කාරණාව අනෙක් ස්වාමීන් වහන්සේලා අහගෙන ගිහිල්ලා දන්සභා මණ්ඩපයේදී කතා බහ කරමින් හිටියා. භාගතුන් වහන්සේ වැඩම කළා දන්සභා මණ්ඩපයට. ඒ අවස්ථාවේදී අසා සිටියා, "මහණෙනි, මේ මං එනට පෙර හටුව නුඹලා කොහොමද මේ කතා බහ කරමින් වාසය කළේ?" ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්ස, "අසවල් උපාසිකාව, එතුමගේ නම මధుර පාචිකා, ඒ මధుර පාචිකා උපාසිකාව කල්රිය කරලා මේ ස්වාමීන් වහන්සේලා ඒ පිරිසම ඒ පැවිදුණා වූ 500 දෙනාම මේ අඬා දොඩා වැළපෙන්නවන්නේ. මේ කාරණාවයි අපි මතක් කරමින් මේ වාසය කළේ." ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, "ඇත්තද කාරණාව?" "එහෙමයි භාගතුන් වහන්ස, අපිට හරිය දුකක්." ඒ වෙලාවේ ආවාදයක් දෙනවා, "මහණෙනි, මේ තමන්ගේ කෙලෙස් වනේ දුරු කරගන්න. කෙලෙස්යන් තුළ තියෙන ලෝක කුඩා සියලු කෙලෙස්යන් දුරු කරගන්න. ඒ වගේම තමන් නිවන් අවබෝධ කරගන්න. තියුරු දුක් අවසන් කර නිවන් අවබෝධ කරගන්න. මේ කාන්තාවන් පිළිබඳව තෘෂ්ණාවෙන් වාසය කිරීම හරියට කිරිබොන වහු පැටියෙක් මව් කරෙහි තියෙන ඇල්ම වගේ ඒ ඇල්ම නිවනට යන්න අමාරුයි. ඒ නිසා ඒ තෘෂ්ණාව අයින් කරගෙන නිවනටපත් වෙන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ ආවාද කරමින් කුඩා ධර්මපද ගාථා දෙකක් දේශනා කළා. වනං කින්දත මාරුක්ඛං වනතෝ ජායතේ භයං යත්වා වනංච වනතං ච නිබ්බානා හෝත භික්ඛවෝ යාවං හි වනතෝ නචිච්ඡති අනුමන්තෝ පිනරස්සු නාරිසු පටිපත්ත මනෝවතාවසෝ වච්චෝ කීරපකෝ මාතරේති. බුදුරජාණන් වහන්සේ අර අපි කලින් කියපු කාරණා දෙක, වනංචින්දත මාරුක්ඛං වනතෝ ජායති භයං, පිය උපදවන්නා වූ කෙලෙස් වනය දුරු කරවව්, ජෙත්වා වනංච වනතංච නිබ්බානා හොත වික්කවෝ, ඒ වගේම ලොකු කුඩා සියලු වනයන් නසා නිවනටපත් වව් භාග්‍යවතුන් වහන්සේ ආවාද කරනවා. යාවං හි වනතෝ නචිජ්ජති අනුමන්තෝ පි නරස්සු නාරිසෝ, ඒ වගේම ස්ත්‍රියන් කරෙහි ස්වල්ප හෝ තෘෂ්ණාවක් යම් කෙනෙක් තුළ පිහිටියා නම් පටිබද්ධ මනෝව තාවත්සෝ වච්චෝ කීරපකෝව මාතරේ. හරියට කිරිබන වසු පැටුවෙක් ඒ මව කරේ තියෙනව සෙනෙහස මෙන් ඒ කෙනාගේ මේ ඇල්ම නිවනට යෑමට බාධාවක් වෙනවා. ඒ නිසා ඒ තෘෂ්ණාව විනාශ කොට වනය විනාශ කොට නිවනටපත් වව් භාග්‍යවතුන් වහන්සේ ආවාද කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කියන දේශනාව තුළ පොඩක් වටිනා කරුණු තියෙනවා. තෘෂ්ණාව නිසා සංසාරයේ දුකටපත් වීම, තෘෂ්ණාව නැතිකිරීම නිසා නිවන් අවබෝධ කිරීම. බුදුරජාණන් වහන්සේ වනය කියන උපමාව මෙතන ගත්තේ කෙලෙස් වනයට. මාරුක්ක කියන වචනයක් මෙතන ගත්තා. චින්දත මාරුක්ක කියන්නේ ගස්වල් කපන්න යන්න එපා, කැලෑ කපන්න යන්න එපා. හැබැයි වනය සිදු කරන්න, කෙලෙස් වනය සිදු කරගන්න භාගවතුන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගස් සිඳින්න එපා, ගස් කපන්න එපා. එතනදී ඒක ගස් කපන්න එපා කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට මේ ගහ ආරක්ෂා කිරීමේ වටිනාකමයි පෙන්වන්න කරලා දුන්නේ. එතනදී ගහ ආරක්ෂා කරන්න ගස් කොළන් කපන්න එපා, හැබැයි වනය සිඳින්න. එතන විතරදී වනය කියන කතාවේදී භාගවතුන් වහන්සේට දේශනා කරන්න ඕන වුණේ කෙලෙස් වනය. මේ කෙලෙස්යන්ගෙන් ප්‍රධාන වශයෙන් මුල් තුනයිනේ. ලෝභය මූල කරගෙන, දේශය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන ප්‍රධාන වශයෙන් ඉතුරු තුනයි. මේකේ අනුකලෙස් වශයෙන් විවිධාකාර තියෙනවා. එතකොට මේ ඔක්කොගේම ප්‍රධාන මුල ගත්තොත් එහෙම, ප්‍රධානම තැනම ගත්තොත් එහෙම, එතන අවිද්‍යාව, මෝහය. මෝහය නිසා තෘෂ්ණාව ඊළඟට. තෘෂ්ණාව නිසා තමයි මේ විවිධාකාර කෙලෙස් වලට කැරිලා යන්නේ. එකක් තමයි මෝඩකම, අනුවණකම, මෝහය. මෝහය නිසාම තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව නිසාම අනිත් කෙලෙස්යන් බෙදිලා බෙදිලා යනවා. එතන මේ ඔක්කොටම කාරණාව එහෙමනම් ප්‍රධාන කාරණාව තෘෂ්ණාව. තෘෂ්ණාවට කාරණාවකුත් තියෙනවා. තෘෂ්ණාවට කාරණාව තමයි මෝහය, මොළාව, මෝඩ. භාගවතුන් වහන්සේගේ වචන වලින්ම ගත්තොත් අවිද්‍යාව. මේ අවිද්‍යාව තමයි ඒක මුලම තියෙන්නේ. අවිද්‍යාව හේතුවෙන් තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව හේතුවෙන් අනෙක් කෙලෙස් හට ගන්නවා. එනිසායි භාගවතුන් වහන්සේ නිතරම කියන්නේ මේ තෘෂ්ණාව කඩා ගන්න. තෘෂ්ණාව කඩා ගත්තාම මේ සියල්ලක්ම කඩා ගන්න පුළුවන් කියලා. ඒතර තෘෂ්ණාව කියන එක අපිට ප්‍රකට එකක්. ඒක දැක ගන්න පුළුවන්. ඒ නිසායි භාගවතුන් වහන්සේ වැඩි පුරක් මේ තෘෂ්ණාව ගැන කතා කරන්නේ. මේ තෘෂ්ණාව හින්දායි මම මේ සංසාරේ මෙච්චර කාලයක් ගමන් කළේ. තෘෂ්ණාව දැක ගන්න බැරි වෙච්ච නිසායි මම මෙච්චර කාලයක් මේ ගමන් කළේ. දැන් මම ඒක දැකගත්තා. මම සම්පූර්ණ මේක දුරු කළා, විනාශ කළා. මේ වාගේ භාගවතුන් වහන්සේම උදාන වාක්‍ය කියලා තියෙනවා. ඒ තෘෂ්ණාව කියන එක ඔය කාටත් ප්‍රකටයි. හැබැයි අවිද්‍යාව කියන එක ප්‍රකට නැහැ. අන්න ඒ නිසා අපි අවිද්‍යාව ගැන ගැඹුරෙන් කතා කරන තැන්වල කිව්වට සාමාන්‍යයෙන් කතා කරන තැන්වල සාමාන්‍යයෙන් දේශනා කරන හැම තැනකදීම භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ තෘෂ්ණාව ගැනයි. නමුත් ඥානවන්ත අය දැනගන්නවා මේ තෘෂ්ණාව කියනකොට තෘෂ්ණාව නසන්න පුළුවන් කමක් නැහැ අවිද්‍යාව නොනසා. අවිද්‍යාව නැසීමෙන් පමණයි තෘෂ්ණාව නසා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ කාරණාව තේරුම් කරගන්නවා. සමහරවිට හිතෙන්න පුළුවන් තෘෂ්ණාව පමණක් නෙමෙයි එහෙනම්. අයි භාගතුන් වහන්සේ මේ දේශ මූලක් තියෙනවනේ. මෝහ මූල පමණක් නෙමෙයි, ලෝභ මූල පමණක් නෙමෙයි, දේශ මූලක් තියෙනවනේ. මේ වගේ වෙනම විශාල දෙයක් තියෙනවන්නේ කියලා. ඇත්තටම තමන්ගේ හිතේ ආවජන කරලා බලන්න. මේ දේශය කෙනෙක් හටගන්නේ ලෝභයෙන්ද? ලෝභය නැත්නම් දේශය හටගන්න පුළුවන් කමක් නැහැ. තෘෂ්ණාව නිසා ඒ දේශය හටගන්නේ. අපි උදාහරණයක් කරන් බලමු. අපේ සිවුරට අපි හරි ආසයි. දැන් තමන්ගේ සිවුර දැන් අපි ඒ උදාහරණයක් විතරයි. තමන් බොහොම ලස්සන සිවුරක්. හදිසියේ මේ සිවුර පිච්චුනොත් එහෙම මොකද වෙන්නේ? බලවත් දුකක් ඇති වෙනවා. ඒ වගේ යම් කෙනෙක් අතින් පිච්චුණා නම් බලවත් තරහක් ඇති වෙනවා. කවුද පිච්චුවේ මගේ සිවුර? ඇයි එහෙම කරේ? මේක රැක ගන්න බැරුණේ ඇයි? මේ වගේ තරහක් ඇති වුණේ ඒ අර සිවුර පිළිබඳව ආසාවක් තිබු හින්දා. හැබැයි යම් කෙනෙක් මේ සිවුර පිළිබඳව ආසාව අඩුවෙන් වාසය කරලා තියෙතියා. එක්තරා මට්ටමක් ආසාවක් තිබුණා. සිවුර හදිසියේ විනාශ වුණා නැති වුණා කෙනෙක් ගත්තා, හොරෙක් ගත්තා. ටිකක් දුකක් ඇති වෙනවා. මොකද ටිකක් ආසාවක් තිබුණ නිසා. අනේ ඒ ආසාව අඩු වෙනදා. ඒත් යම් කෙනෙක් මේ දැනග හිටියා මේ සිවුර කියන එක මේ සංස්කාර ගොඩක් මේ රූප කලාප වල නිර්මාණය වෙච්ච එකක් මේ යම් මොහතකද විනාශලා යනවා. නෝනෙන් ආවෝදලා තිබුණා. එතකොට අර සිවුර හදිසියෙම නැති වුණා. නැති වෙච්ච ගමන් කම්පාවක් නැහැ. මේක ලෝක ධර්මතාවයක්, ලෝක ස්වභාවයක්. නෝනෙන් තේරුම් කරගන්න. දැන් බලන්න එහෙමනම් මේ තෘෂ්ණාවයි ව්‍යාපාදේ දේවල් කෙලෙස් හතර දෙන්නේ. ඒ වගේම තමයි ඒ තෘෂ්ණාව තමයි මාන්න ආදී දේවල් තදන්නේ. අනේ මගේ සිවුර හොඳයි. අනේ එතකොට බලන්න ලස්සන සිවුරක් තියෙනවා නම් අනේ අනේ අහවල්ලාට ඒව නැහැනේ. මට විතරයි තියෙන්නේ. අනේ මාන්න ආදී දේවල් වලටත් මේ තෘෂ්ණාවමයි උපකාර වෙන්නේ. දිත්‍යාදී දේවල් වලටත් තෘෂ්ණාවමයි උපකාර වෙන්නේ. අනෙක් කෙලෙස් වලටත් මේ තෘෂ්ණාවමයි උපකාර වෙන්නේ. හැම කැලේසයකටම පාදක වෙන්නේ මේ තෘෂ්ණාව. දැන් එතකොට බලන්න තෘෂ්ණාවේ යම් ප්‍රමාණයක් නම් ඒ තරමටම ව්‍යාපාද ආදී කැලේස් තියෙනවා. දැන් අපේටම තෘෂ්ණාව අපේ ඉතා ප්‍රබලයි. තෘෂ්ණාව 100ක් ප්‍රබලයි නම් අන්න ඒ ප්‍රමාණයටම අපේ ව්‍යාපාදයත් 100ක් පිහිටනවා. ඒ වගේම ඒ ප්‍රමාණයටම දුකත් 100ක් වෙන්නවා. දුක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපි දුකනේ ව්‍යාපාදය කියන්නේ දුකක්. අපිට තරහ ගන්න බැරි දෙයක් එනවා එතනදී. යම් දවසකදී ආද නෑ වගේ පෙවුණාට හෙට දවසේ එනවා. මොකද අපේ තෘෂ්ණාව 100ක් තියෙනවා. ව්‍යාපාදය එහෙමනම් 100 දක්වා නගිනවා. දුකත් අපිට 100ක් දක්වා පිළිටෙනවා. තියම් කෙනෙක් යම් විදයකින් ගුණධම් දිනු කරලා මේ සීලාදී ගුණධම් දිනු කරලා මේ තෘෂ්ණාව කියන එක 50ට බස්සලා දුන්නා නම් අන්න එහෙමනම් තෘෂ්ණාව 50ට බයනකොට ව්‍යාපාද ආදී දේවල් දැන් අඩුවෙලා 50ට අඩුවෙලා ඒකම දුකත් කියන එක ජීවිතේක දුකක් දැන් අඩුවෙලා 50ට බහැලා. ඒ වගේම යම් කෙනෙක් තව විදියට දිහෙන් බලපුවහම මේ තෘෂ්ණාව කියන එක 10ට විතර බස්සලා තියෙනවා. එහෙමනම් ජීවිතේ ව්‍යාපාදයක් දැන් 10ට බහැලා බොහොම අඩු ප්‍රමාණයක් තියෙනවා. දුක කියන එකක් දැන් 10ට බහැලා බොහොම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි තෘෂ්ණාව කියන එක දැන් 1ට බහැලා. එහෙනම් ව්‍යාපාදයක් බොහොම අඩු ප්‍රමාණයක් නැති තරම් ප්‍රමාණයක් තරම් කුඩා ප්‍රමාණයක් තමයි ව්‍යාපාදයක් පිටින්නේ. ඒකම තමයි දුක කියන එකත් ඉතාම අඩු ප්‍රමාණයක් නැති තරම් ප්‍රමාණයක් එකයි තියෙන්නේ. යම් කෙනෙක් මේ විදිහට ගෙහිලා තෘෂ්ණාව ශූන්‍ය කරනවා. තෘෂ්ණාව නැති කරනවා. නැති වුණා නම් අන නැති වෙච්ච තෘෂ්ණාව හේතුයෙන් ව්‍යාපාදය සම්පූර්ණ නැති වෙනවා. ඒ හේතුවෙන්ම දුකත් සම්පූර්ණ නැති වෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ ඔක්කොම එකට එක සම්බන්ධයි. මේ තෘෂ්ණාවට මේ හැම එකක්ම සම්බන්ධයි. මාන්නය වගේ දේවලුත් ඒ වගේමයි. තෘෂ්ණාව 100ක් තිනවන නම් මාන්නයත් 100ට නගිනවා. තෘෂ්ණාව 50ට බහැලා නම් මාන්නයත් 50ට කර බහිනවා. තෘෂ්ණාව 10ට බහැලා නම් මාන්නයත් 10ට කර බහිනවා. තෘෂ්ණාව 1යි නම් මාන්නයත් 1ට කර බහිනවා. තෘෂ්ණාව නැත්නම් මාන්නයත් පිටන්නේ නැහැ. දෙත්‍යත් ඒ වගේමයි. දෙත්‍ය කියන එකත් තෘෂ්ණාව 100ක් නම් වැරදි දෘෂ්ටිය වර්ධවා ගත දෘෂ්ටිය 100ක් වෙනවා. තෘෂ්ණාව 50ක් නම් වර්ධවා ගත දෘෂ්ටිය 50ක් වෙනවා. තෘෂ්ණාව 10ක් නම් වර්ධවා ගත දෘෂ්ටි 10ක් වෙනවා. තෘෂ්ණාව 1ක් නම් වර්ධවා ගත දෘෂ්ටිය 1ක් වෙනවා. තෘෂ්ණාව බිඳුවට ගියා නම් නැත්තම් ශුන්‍ය බවට පත් වෙනවා නම් වර්ධවගත දෘෂ්ටියත් බිඳුව බවට පත් වෙනවා. මේ තෘෂ්ණාව කියන එක එහෙමනම් ගොඩාක් සම්බන්ධතාවක් තියෙනවා. හැම කෙලෙසයකටම සම්බන්ධතාවක් තියෙනවා. ලෝභය, දිට්ඨිය, මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ ආදී මේ සියලුම කෙලෙසයන්ට ප්‍රධාන බලවේගයක් තමයි මේ තෘෂ්ණාව. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. සුළු හෝ තෘෂ්ණාවක් තියාගන්න එපා. ඒ තෘෂ්ණාවන් අතර භාග්‍යතුන් වහන්සේ මෙතනදී කතා කරන්නේ කාන්තාවන් පිළිබඳව. තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තමන්ගේ සහෝදරියක් වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, පෙර භාර්යාවක් වෙන්න පුළුවන්. මේ යම් බඳු කාන්තාවකට ඇති කරන තෘෂ්ණාවයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර මේ වික්ෂුන් වහන්සේලාට හින්දයි මේ කාන්තාව ගැන කියන්නේ. ඒතර සමාජය කියනවා නම් භාග්‍යතුන් වහන්සේ කියනවා කාන්තාව නම් කාන්තාව ස්වාමියාටත් ඒ විදිහ තමයි කියලා. ස්වාමියා කාන්තාවට වගේම කාන්තාවත් අනිත් පැත්තට තමන්ගේ සහෝදරයන්ට වෙන්න පුළුවන්, තාත්තට වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් පරණ ස්වාමියෙකුට වෙන්න පුළුවන්. යම් කෙනෙක් ඇලුම් කිරීම එතනදී ඒ සාධාරණයි. නමුත් එදා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළේ භික්ෂුන් වහන්සේලාට නිසා මේ පෙන්නුම් කරන්නේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක්. කාන්තාව පිළිබඳ කුඩා හෝ ඇල්මක් තියාගන්න එපා. ඒ ඇල්ම හරියට කිරිබොන වහු පැටියක් වගේ. ඒ වහු පැටියා තමන්ගේ මව් කෙරෙහි සෙනෙහස වගේ ඒ ඇල්ම තමන්ට හානි කරයි, තමන්ගේ නිවන ආවරණය කරලා දානවා. ඒ නිසා නිවනට යාගන්න අමාරු වෙනවා. ඒ තෘෂ්ණාව සිඳින්දයි කියන එකයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතර තේරුම් කරගන්නට ඕනේ මේ වනය කියලා කියවෙතකොට විවිධාකාරයෙන් මේ හටගෙන තියෙන කෙලෙස් ටික, විවිධාකාරයෙන් මේ හටගත්තු කෙලෙස් වලට එහෙමනම් ප්‍රධානම පාදකය තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවට ප්‍රධානම කාරණාව තමයි අවිද්‍යාව, මෝහය, මොලාව, මෝඩකම. ඒ මෝඩකම තියෙනකන් තෘෂ්ණාව තියෙනවා. මෝඩකම යම් දවසක නැතුනොත් පමණයි තෘෂ්ණාව නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතනවා මට දැන් තෘෂ්ණාව නැති කරගන්න ඕනේ, මම නැති කරනවා. එහෙම ඊතර කවුදාවත් බෑ. අපි තෘෂ්ණාව නැති කරගන්න කියලා හිතාගෙන විවිධාකාර දේවල් කරනවා. ඒ බෑ. දැන් බලන්න එදා භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ එක එකනා රහත් කියලා. සමහර මා අපි ඇඳුම් ගදින්නේ නැහැ. ඇඳුම් ඇඳුවොත් තමයි මේ තෘෂ්ණාව තියෙන්නේ. අපි රහත් වෙනවා මේ ඇඳුම් නැතුව. ඒ විදිහට වාසය කරනවා. සමහරු ආහාර පාන මිනිස්සු දිනව කන්නේ අපි විසි කරලා තියෙන දේවල් විතරයි කන්නේ. මේ විදිහට විවිධ ආකාර දේවල් මිනිස්සු පුරුදලා හිටියා, තපස්වර පුරුදලා හිටියා මේ තෘෂ්ණාව නැති කරගන්න. ඒ වගේම තවත් මේ සත්තු වගේ ආහාර ගන්න පටන් ගත්තා. මේ බල්ලෝ වගේ දිවෙන් පමණයි ආහාර ගන්න, අතින් අල්ලන්නේවත් නැහැ. මේ වගේ එක එක වෘත්ත සැක්කා මේ තෘෂ්ණාව නසන්න. තව ඊටත් වඩා ශරීර අධික දුක් දුන්නා. ඒ වගේම ශරීරයේ කෙස් වගේ දේවල් මේ පොල් කටු භාවිතා කරලා ගලවනවා. පොල්කටුව දෙකට පැලුනාම ඒකට එන ඒ මැද ධාරයට තියලා කෙස් එහෙම අදිනවා. ඒ වගේ බොහොම දුක් වෙන දෙඳා කරනවා. ඉවසලා ඉවසලා තෘෂ්ණාව නැති කරනවායි කියලා. ඉතින් ඒ වගේ විවිධාකාර ක්‍රම උපයෝගී කළා. ඉතින් ඒ දේම අපි භාග්‍යවතුන් වහන්සේ කළා බෝසතාණන් වහන්සේ කාලේ. උන්වහන්සේ තා 6 අවුරුද්දක දේම කල්පනා කළේ බුදු වෙන්න පුළුවන් වෙන්නේ අධික දුක් දීලා. තෘෂ්ණාව නැති කරලා අධික දුක් දීලා තමයි බුදු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම හිතලා උන්වහන්සේත් ඒ විදිහටම උග්‍රම තපස්සට රැක්කා. නොකා නොබේ, වතුර බොන්නේ නැතුව, ඒ වගේ ආහාර ගන්න නැතුව, නැගිටින්නේ නැතුව, ඒ වගේම ඇඟ දුබල වෙලා, හරියට මස්තික දිය වෙලා, ඇටපමණක් ශේෂ වෙලා, ඒ වගේම ඇටයි හැමයි පමණයි ශේෂ වෙලා, මේ වගේ තවත් අධික දේ ක්‍රමවත් කරලා බැලුවා. හරියන්නේ නැහැ. එහෙමනම් තේරුම් ගන්න ඒ ක්‍රම වලින් බෑ මේ තෘෂ්ණාව නසා ගන්නට. තමාරක් කියන මං ආහාර ගන්න නැතුව මේ ආහාර තෘෂ්ණාව නවත්ත ගන්න හදනවා කියලා හිතා ගන්නවා. තමහරු මම මේ කතා බහ කරන්න නැතුව මේ තෘෂ්ණාව නවත්ත ගන්න හදනවා කියලා හදා ගන්නවා. තමහරු වෙනත් විදිහේ එක එක ක්‍රම අනුගමනය කරන්න උත්සාහවත් වෙනවා මේ තෘෂ්ණාව නසා ගන්නට. ඒවත් යම් බඳු සුළු හෝ උපයෝගිකමක් නැතුව නෙමෙයි. ඒවට භාග්‍යවතුන් වහන්සේ කියන දුතාංග ගුණ, තමන්ගේ අතිරේක ගුණාංග එකක් කෙලෙස් තබා ගන්න, කෙලෙස් දමනය කරන්න යම් බඳු ගුණාංග ටිකක් උපයෝගී වෙනවා. හැබැයි ඒ ගුණාංගයන්ගෙන් මේ සියල්ල කරන්න බැරි. ඒ ඔක්කොම සම්මුතියෙන් වෙන දෙයක්. ඒකෙන් අවිද්‍යාව නසා ගන්න බෑ. අවිද්‍යාව තියෙනවනේ. අවිද්‍යාව තියෙනකන් තෘෂ්ණාව තියෙනවා. අවිද්‍යාව තියෙන හින්දා තමන්ට මේ කෙලෙස් නැසා ගන්න බෑ. ටිකක් කෙලෙස් යටපත් වුණා වගේ දැනෙන. දැන් බලන්න නිකණ්ඨනාට පුත්‍රලා වගේ අය. එයයි ඇඳුමක් අඳින්නේ නැහැ. නමුත් එයාට මේ ඉන්ද්‍රියම් ආදී දේවල් පාලනය කරගන්න පුළුවන්. කෙලෙස් පාලනය කරගන්න පුළුවන්. මොකද අර තමන් ඇඳුමක් අඳින්නේ නැතුව ඒ වගේ ජන සමාජයේ යන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඉන්ද්‍රියම් පාලනය කරගන්න පුළුවන් ශක්තියක් තිබුණා. එයා හිතන්නේ ඉන්න අපි රහත් වෙලයි කියලා. හැබැයි අර අනුවණකම එහෙමමයි. ඒ අනුවණකම එහෙම වෙනදා తాවකාලික කෙලෙස් යටපත් උනාට අය නැගලා එනවා. යම් දවසක අය නැගලා එනවා අයත් අර විදිහේම සංසාරයේ දුකටපත් වෙනවා. తాවකාලික යටපත් වෙනවා අර දැඩි ඒ තපස් රකින නිසා తాවකාලික යටපත් වෙනවා. ඒ වගේ යම් කෙනෙක් දැඩි ලෙස දුතාංගාදී පුහුණු කරනවා නම් දැඩි ලෙස යම් බඳු කටයුත්තක් කරනවා නම් අන්නේ හරහා යම් බඳු ප්‍රමාණයක් මේ කෙලෙසයන් යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් නිසියාකාරයෙන් මේ තෘෂ්ණාව අයින් කරගැනීමේ හැකියාවක් යෝගින් වහන්සේලාට එහෙම නැත්නම් තපස් උතුමන් වහන්සේලාට නැත්නම් පැවිදි අයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් යම් කෙනෙකුට ඒ පැවිදි ඇට හැකියාව මතුවෙන්නේ තමන්ගේ මේ අවිද්‍යාව නැසෙන්නට ඕන. අවිද්‍යාව නැසා ගත්තොත් පමණයි ඒ தත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අවිද්‍යාව නැසා ගැනීමේදී මේ කෙනාට විවිධ ක්‍රම අනුගමනය කරන්න ඕන. අවිද්‍යාව නැසෙන ක්‍රම අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ මෝහය, මුලාව, අනුවණකම නැසෙන ක්‍රම අනුගමනය කරන්න ඕන. කොහොමද අවිද්‍යාව නැසෙන්නේ? අවිද්‍යාව නැසෙන්නේ නම් විද්‍යාව පහළ වෙන්නට ඕන. විද්‍යාවෙන් පමණයි අවිද්‍යාව නැසන්න පුළුවන්කම තියන්නේ. එහෙම නැත්නම් අපි අනුවණයි අනුවණයි මේක අනේ මට මේ අනුවණකම අයින් වෙන්න මෙහෙම ලැබේවා මෙහෙම වේවා කියලා හිතේ තහ වැඩ කළාන්ට ඒ අනුවණකමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. එක එක්කෙනා විවිධාකාර ක්‍රම අනුගමනය කරන අනුවණකමෙන් ගැලවෙන්නේ. හැබැයි ඒ වගේම පුළුවන්කමක් නැහැ අනුවණකම ගැලවෙන්නේ. කෙනෙක් මේ ත්‍රිපිටක දහම් කරුණක් කරගෙන මෙහෙමයි මේක තියෙන්නේ මෙහෙමයි මේක වැරදි එක එක විග්‍රහ කර කර ඉන්නවා අපේ රහත් වෙන්නේ අපේ රහත්ය කියලා විග්‍රහ කර කර ඉන්නවා. ඒ කෙනෙක් අනුවණකම යන්නේ නැහැ. තව කෙනෙක් ඒක විවේචනය කර කර ඉන්නවා. ඒක වැරදි. ඇයි ඒ දේ කර කර ඉන්නේ? ඇයි මේ හරි දේ කොච්චර තියෙනවද? ඒක විවේචනය කර කර ඉන්නවා. ඒ දේ කළත් ඒ අනුවණකම නැති වෙන්නේ. ඒ දෙකටම වැරදි. ඒවා විකෘති කරනවා නම් ඒවා විකෘති කරන අයත් වැරදි. ඒවා පිළිබඳව කතා බහ කර ප්‍රමාදයෙන් වාසය කරනවා නම් ඒක නත් වැරදි. ඒ දෙකෙන් මේවා නිසිදේ ආරක්ෂා කරගන්න බැරි වෙනවා. නිසිදේ ආරක්ෂා කරගන්න නම් තමන් අර අවිද්‍යාව නසා ගන්නට ඕනේ. ඒ අවිද්‍යාව නසා ගැනීමේදී භාගවතුන් වහන්සේ පෙන්වම් කරලා දෙන මාර්ගය අනුගමනය කරන්නට ඕනේ. භාගවතුන් වහන්සේ පෙන්වම් කරලා දෙන අවිද්‍යාව නසා ගැනීම සඳහා මේ සමත විපස්සනා භාවනා මාර්ගය ඒකෙන් පරිපූර්ණ වෙන්නට ඕනේ. ඒ වගේම තොරව අවිද්‍යාව නසා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අවිද්‍යාව නැසා ගැනීමේදී ඵලමෙන් යම් කෙනෙක් සමාධි ලාභයේ කෙනෙක් වුණා නම් සමාධියේ ස්වરૂපය මේ අපි කවුරුත් අහලා තියෙනවා. කාය පස්සද්ධිය හොඳට පිළිටෙනවා. අහසෙන් එනවා වගේ කායික පහසුව ලැබෙනවා. ඒ වගේම ආලෝක ස්වභාවයන් තියෙනවා. ඒ වගේම ආලෝකයන්ට ගිලා බැහැලා ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒත් තමන්ගේ කය පිළිබඳව ඉතාම සැහැල්ලුයි. තමන්ගේ හිත පිළිබඳවත් බොහොම සැහැල්ලුයි. නිවර්ණයක් නැහැ. හිත වෙන අරමුණ වලට යන්නේ තමන්ගේ භවනා අරමුණේ මිත ගිලා බහගෙන බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් වාසය කරන්න පුළුවන් නම් තමන් ඉන්න තැන පව අමතක වෙලා සැහැල්ලුවෙන් සතුටෙන් වාසය කරන්න පුළුවන් නම් මේක තමයි සමාධිය කියලා කියන්නේ. මේ සමාධියක් යම් කෙනෙක් උපදවා ගත්තා නම් අන්නේ සමාධිය නිසා අවිද්‍යාවේ විශාල ප්‍රමාණයක් යටපත් වෙලා යනවා. අක්‍රිය වෙනවා අවිද්‍යාව. සමාධිය නිසාම දැන් කෙලෙසයන් මතුවෙන්නේ නැහැ, ලෝභය මතුවෙන්නේ නැහැ, දිට්ඨිය මතුවෙන්නේ නැහැ, මාන්නය මතුවෙන්නේ නැහැ, කෙලෙසයන් නැහැ, නීවරණයක් නැහැ. නීවරණ නැති කෙනෙක් බවට පත් කරගන්න එහෙනම් අන්න අවිද්‍යාව తాවකාලිකව ආක්‍රියා කරන සමාධියක් මත කරන්ට ඕනේ. ත්‍රිබුර ජාන් වහන්සේ පෙන්වම් කරන්නේ සීලයනේ. සීලය ගැන අපි කවුරුත් දන්නව. ඊළඟට සමාධිය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොනවා? සමාධිය අනිවාර්යෙන් හදා ගන්නට ඕනේ. සමාධිය හදාගත්තට පමණක් මදි. සමාධිය අනිවාර්යෙන් දිනපතා ආරක්ෂා කරගන්නට ඕනේ. අවිද්‍යාව නැසන්න යම් කෙනෙක් හිතාගෙන කටයුතු කරනවා නම්, යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්න හිතාගෙන කටයුතු කරනවා නම්, අර සමාධිය මට ගේ සතියේ තිබ්බානේ දැන් නැහැ කියලා හරියන්නේ නැහැ. සමාධිය Tamanට ගේ සතියේ තිබ්බා නම් ගේ සතියේ සමාධියෙන් ප්‍රයෝජන උනායි කියලා දැන් සමාධිය නැති හින්දා ප්‍රයෝජනයක් නැහැ.
එනිසා සමාධිය අපි දිගට ආරක්ෂා කරගන්නට ඕනේ හරියට වාහනයක් වගේ. අනේ මට ගිය සතේ නම් වාහනයක් තිබ්බා. දැන් නම් වාහනයක් නැහැනේ. එහෙනම් පයි යන්න ඕනේ දැන්. ගිය සතේ වාහනේ තිබ්බෙන්ද වාහනෙන් ගමන් කළා. දැන් වාහනේ නැති හන්ද පයින් ගමන් කරන්න ඕනේ. ඒතර ගමන යන්නේ නැහැ. එකතනම වාගේ තමයි පයින් යනකොට. හැබැයි වාහනේ යනකොට එහෙම නෙමෙයි ගමන වේගෙන් යනවා. තමන්ට පහසුවෙන් බාධා වලින් තොරව යන්න පුළුවන්කමක් තියෙනවා. පයින් යනකොට එහෙම නෙමෙයි. අවුවෙන් බාධාවක් වැස්සෙන් බාධාවක් වෙනත් බාධා වලින් මේ ඔක්කොගෙම දරාගෙන යන්නට වෙනවා මේ වාහනයක් නැතු වෙනකොට. ඒ වගේ තමයි සමාධියක් යම් කෙනෙක් දිගට ඇසුරු කරන්නේ නැත්නම් යම් කෙනෙක් සමාධියක් උපදවා ගන්න නැත්නම් සමාධියක් දිගට ඇසුරු කරන්නේ නැත්නම් අඛණ්ඩව ඇසුරු කරන්නේ නැත්නම් ඒ කෙනාට පුළුවන් කමක් නැහැ මේ අවිද්‍යාව නසා ගන්න. ඒ කෙනාට පුළුවන් කමක් නැහැ මේ තෘෂ්ණාව නසා ගන්න. ඒ කෙනාට පුළුවන් කමක් නැහැ එහෙමනම් අනික් කෙලෙසයන් නසා ගන්න. ඒක නට පුළුවන් කමක් නැහැ නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්න එහෙමනම් මේ භික්ෂුන් වහන්සේ හෝ වේවා නිවන් අවබෝධ කරගන්න රුචිකත්වයේ තියෙන ගිහි මහත්මයෙක් නොනා මහත්මයෙක් හෝ වේවා යෝගින් වහන්සේ කෙනෙක් සිල්මෑණ කෙනෙක් එහෝ වේවා යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්න කැමති නම් දුක් අවසන් කරන්න කැමති නම් අවිද්‍යාව අවසන් කරන්න කැමති නම් තෘෂ්ණාව අවසන් කරන්න කැමති නම් ඒක නැහැනම් පළමුවෙන් කළ යුත්තේ සීලයක හොඳ පිහිටාගෙන සමාධියක් ලබා ගන්නට ඕනේ සමාධිය දිකට ආරක්ෂා කර ගන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ජීවිතේ ලොකු වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ. හරියට අර මේ අසරණ වෙච්ච ජීවිතයක් බවට පත් වෙනවා. ඒ සමාධියක්වත් නැති ජීවිතයක් අසරණයිනේ. යටත් පිළිසෙන් කුඩාවත් සමාධියක් නැත්නම් අසරණ ජීවිතයක්. බුදු ශාසනයේ හරි ප්‍රයෝජනයක් ඇති ජීවිතයක් නෙමෙයි. බුදු ශාසනයේ වටිනවා තමයි අපිට. වටිනවා තමයි සීලයෙන් එකක් වටිනවා. හැබැයි අපි අඩුවම තැනක ඉන්නේ. සීලයෙන් අපිට බුදු ශාසනයේ 125ක් වෙනවා නම් අපි එතන තමයි ඉන්නේ. සමාධියෙන් අපිට ඊටු 50ක් වෙනවා නම් අපි දැන් 175ක් වැඩිලා. අයි නීවරණ නැතු වෙන්න පුළුවන්. සමාධි ලාභ කෙනාට නීවරණ නැතු වෙන්න පුළුවන්. සමාධි ලාභය කෙනාට නිතරම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. සමාධි ලාභය කෙනාට නිතරම සතුටෙන් ඉන්න පුළුවන්. සමාධි ලාභය කෙනාට මේ තමන්ගේ සිතේ ඒකාග්‍රතාවයෙන් යමක් කරන්න කියන හිතන්න පුළුවන්. මෙන්න මේ ගතිය පාදනය කරගන්න අමාරු නම් ජීවිතේ තාම අඩු තැනක වාසය කරන්න. ඒ නිසා ශක්තිමන්ත වෙන්නට ඕනේ සමාධියක් උපදවා ගන්න. ඒ සමාධිය ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. අන්න ඒ විදිහට යම් කෙනෙක් සමාධියක් උපදවා ගන්නවා දිනපතාම පැයක් දෙකක් හෝ සමාධියේ වස්සමවදින්න පුළුවන් ගතිය තියාගන්නවා. අන්න ඒ විදිහට වාසය කරනවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ නිවන් මාර්ගේ විවෘත වෙනවා. නිවන් මාර්ගේ විවෘත කරගන්න හරිම පහසුවක් වෙනවා. ඉතින් අන්න ඒ නිසාවෙන් භාගවතුන් වහන්සේ මේ පෙන්වන කරන දෙවෙනි ක්‍රමය අනුගමනය කරන්නට වෙනවා. මේ අවිද්‍යාව නසා ගන්න. ඒකනොත් සම්පූර්ණ නසා ගන්න බෑ. එහෙම වුණත් සුළු සුළු නීවරණයන් තියෙනවා ජීවිතේක. යම් යම් නීවරණයන් ජීවිතේක එහෙම වුණත් තියෙනවා. ඒ නීවරණයන් සම්පූර්ණයෙන්ම නැති කර ගන්නට නම් විපස්සනා ඕනේ. විපස්සනාව කියලා කියන්නේ යථාර්ථය දකින්න පුළුවන් නෝන ඕනේ. අවබෝධයෙන් දකින්න පුළුවන් නෝන ඕනේ. ඒකට කියනවා විපස්සනාව විශේෂයෙන් දකින්න පුළුවන්. ගැඹුරෙන් දකින්න පුළුවන්. අවබෝධයෙන් දකින්න පුළුවන්. නෝනෙන් දකින්න පුළුවන්. ශක්තියයි ඒක නැගේ ජීවිතේ පෝෂණය වෙන්නට ඕනේ. ඒකට තමයි විපස්සනා කියන්නේ. ඒකට තමයි නුවණ කියලා කියන්නේ. ඒතර ඒ නුවණින් තොරව අවිද්‍යාව නැසන්න බෑ. ඒ නුවණ හැදුණා නම් අවිද්‍යාව නැසලා යනවා. අන්නේ නුවණ හැදෙන්නට ඕනේ. මොකද්ද ඒ නුවණ? බලන්න කල්පනා කරලා අපි මිනිස්සු දිහා දකිනකොට අපිට කොහොමද පේන්නේ මේ මිනිස්සයා? අපි නුවණක් දිනු කරලා නැත්නම් මේ මිනිස්සයා අපිට පේන්නේ මේ මිනිස්සයා කෙනෙක් කෙනා ජීවිතයක්. මේ හොඳ කෙනෙක්, උස කෙනෙක්, කළු කෙනෙක්, රතු කෙනෙක්, නරක කෙනෙක්. හානි කර කෙනෙක් ওই විදිහ තමයි පේන්නේ. ඒකට හේතුව තමයි ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම තමයි සතෙක් දැක්කත් අපිට පේන්නේ ඒ විදිහට තමයි. ඒ තමයි අවිද්‍යාව. සතෙක් දැක්කත් අපිට පේන්නේ සතා මේ හොඳ සතෙක්, මෙහෙම කෙනෙක්, මෙහෙම එක්කෙනෙක්. මේක තමයි ස්වභාවය. ගහක් දැක්කත් අපිට පේන්නේ ඒ විදිහටයි මේ අවිද්‍යාව හරහා දකිනකොට. ඒතර යම් කෙනෙක් මේ විපස්සනාව දිනු කළා නම් ප්‍රඥාව දිනු කළා නම් කොහොමද ඒ කෙනාට මේ මිනිස්සයා පේන්නේ? අන්න නුවණින් තේරුම් ගන්න. ඒ කෙනාට මේ මිනිස්සයා පේන්නේ අර කලින් දැක්කු ක්‍රමයේ නෙමෙයි. සත්‍යයක් පොජ්ජලයක් ආත්මයක් එතන පේන්නේ නැහැ. එතන පේන්නේ ඔහුට පේන්නේ මේ පොජ්ජලයා වෙනුවට පේන්නේ රූප විශාල ප්‍රමාණයක් රූපස්කන්ධයක්. එක රූපයක් නෙමෙයි දහස් ලක්ෂ කෝටි ගණනාවක් රූප එකතුවක්. ඇස්වල තියෙන රූප එකතුවක්, කන්වල තියෙන රූප එකතුවක්, නාසයේ තියෙන රූප එකතුවක්, දිවේ තියෙන රූප එකතුවක්, ඒ වගේම ශරීරයේ තියෙන රූප එකතුවක්, හදවතේ තියෙන රූප එකතුවක්, මේ ඔක්කොම ගත්තාම විශාල ප්‍රමාණයක රූප එකතුවක්. අපි කියනවා පඨවි ආපෝ තේජෝ වාය කියලා. කුඩා අංශු වශයෙන් ගත්තොත් අති විශාල ප්‍රමාණයක කුඩා අංශු ප්‍රමාණයක්. අන්න ඒ විදිහට යම් කෙනෙක් දැකගත්තා නම් අන්න ඒක තමයි අපි මේ කියන්නේ නුවණින් දැක්කයි කියලා. ඒ දේ නොදැක අර අනුවණකම අරගන්න බෑ. ඒ දේ දකින්න නම් එකක් තමයි සමාධිය ඕනේ. දෙවෙනි එක තමයි විපස්සනාව පුහුණු වෙලා තියෙනට ඕනේ. යම් කෙනෙක් විපස්සනා හොඳට පුහුණු වුණා. මේ කය බෙද බෙදා බලලා පොරොදු වුණා. කොටස් වාසයෙන් ධාතු වාසයෙන් ඒ වගේම ద్వාර වාසයෙන් මේවා බෙදලා බෙදලා බලලා පොරොදු වුණාම ටික කාලයක් යනකොට කය අතුරුදහන් වෙනවා. අර රූප පමණක් ශේෂ වෙනවා. රූප පමණක් පේන්න පටන් ගන්නවා. කය අතුරුදහන් වෙලා යනවා. අන්න ඒ දර්ශනය මනසට එන්නට ඕනේ. කලින් දැක්කේ මිනිසයා දැන් දකින්නේ රූප ගොඩක් ධර්මතා ගොඩක්. ඒතර අන්නේ මේ මිනිසයා කියන දර්ශනයෙන් තොරව ධර්මතා ගොඩක් කියන දර්ශනයට බහිනවා නම් යම් කෙනෙක් ඒක තමයි මේ කියන්නේ විපස්සනාව කියලා ඥානාන්විත බව කියලා කියන්නේ. ඒ දේ හුරු නොවේ අපිට කවදාකවත් පුළුවන්කමක් නැහැ මේ නිවන් අවබෝධ කරගන්න. නුවණ දිනු කරන්න පුළුවන්කමක් නැහැ. යථාර්ථ දකින්න බෑ. ඒකම තමයි බලන්න මේ සිතුවෙන්න. මගේ සිත මෙහෙමයි, අහවලාග සිත මෙහෙමයි, ඒ වෙලාවේ තිබ්බේ මෙහෙමයි. මෙහෙම හිතුවට බෑ. මේක යථාර්ථ දක් ගන්න කොහොමද මේ සිතුවිල්ල හටගන්නේ? හටගන්න සිතුවිල්ල ඇතුලේ මොනවද තියෙන ධර්මතා ගොඩ? මේවා විවිධ ආකාරයෙන් දැක්කොත් එහෙම නාම ස්වභාවය අවබෝධ වෙනවා. හිත චේනක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතින්නේ. මේ වෙනස් වෙන පවතින්නයි හිත ඇතුලේ ධර්මතා විශාල ප්‍රමාණයක් තියෙනවා. චෛසික වශයෙන් විවිධ ආකාර වර්ණ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ සිත ඇතුලේ. ඒවා විවිධ ආකාරයෙන් අවබෝධ වෙනවා. ඒකට කියනවා නාමය පිළිබඳ අවබෝධය. කලින් එකට කියනවා රූපය පිළිබඳ අවබෝධය. මේ දෙක යථාර්ථයෙන් අවබෝධ කරගන්න ගැඹුරෙන් අවබෝධ වුණා. ගැඹුරෙන් අවබෝධ වුණොත් පමණයි එතන නුවණ පිහිටන්නේ. ඒ නුවණට පමණයි අර අනුවණකම නසන්න පුළුවන්කම තියෙන්නේ. කලින් තිබ්බ අනුවණකම, කලින් තිබ්බ මෝහය, මේ මමයි, මේ අහවලයි, අහවල් ගේයි, අහවල් යානයයි, අහවල් වාහනයයි, මේ විදිහට තිබ්බ අපේ අනුවණකම නසා ගන්න පුළුවන්කම තියෙන්නේ අර නාම රූපයන්ගේ යථාර්ථය අවබෝධ වුණා නම් අන්නේ අවබෝධ සිතුවිල්ලට පමණයි. ඒ අවබෝධ සිතුවිල්ලට පමණයි නුවණෙන් අර අනුවණකම නසා ගන්න පුළුවන්කම තියෙන. ඒ හරහා පමණයි මේ තෘෂ්ණාව ෂෙයා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි තෘෂ්ණාව අයින් කරන්න විවිධාකාර උපක්‍රම කළාට ඒක හරියන්නේ නැහැ. తాවකාලික සුළුයෙන් හරියන්න පුළුවන්. නිසියාකාර තෘෂ්ණාවක් අයින් කරගැනීමේ හැකියාවක් නැහැ. නිසියාකාර තෘෂ්ණාවක් අයින් කරන්න නම් පුළුවන් තරම් විපස්සනා නුවණ පුහුණු කරවා ගන්නට ඕනේ. මේ නාම රූපයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් හදා ගන්නට ඕනේ. සුළුයෙන් අපි මේ පාඨමාලාවසෙන් චුට්ටක් බලලා එහෙම හරියන්නේ නැහැ. ඒකනේ උදව්වක් වෙනවා. එහෙම බලල බෑ. මේවා ශුන්‍ය වෙනකම්ම කරගෙන යන්නට ඕනේ. මේවා බින්දි බින්දි ක්ෂණයක් පාසා වෙනස් වෙවි දැකීම දර්ශනයට මතුවෙනකම්ම කරගෙන යන්නට ඕනේ. අන්න එහෙම කරගෙන යනකොට තමයි අර අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් ප්‍රබල වෙලා අන්නේ ඒ හරහා තමයි තෘෂ්ණාව දුබල කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ තෘෂ්ණාවට බෙහෙත් කළාට කවදාකවත් තෘෂ්ණාවයින් කරන්න බෑ. අපි බෙහෙත් කරන්න තියෙන අවිද්‍යාවට බෙහෙත් කිරීමේදී විද්‍යාව උත්පාදනය කරන්න ඕනේ. නුවණ උත්පාදනය කරන්න ඕනේ. ඒක කරලා බලන්න ටික කාලයක් යනකොට මාසයක් දෙකක් හෝ ටික කාලයක් ගිහින් බලන්න අනිවාර්යයෙන්ම ජීවිතේ විශාල වෙනසක් වෙලා තෘෂ්ණාව විශාල ප්‍රමාණයකින් අඩු වෙලා ඒ තෘෂ්ණාව විශාල ප්‍රමාණයකට අඩු වෙන්න කාරණාව තමයි අවිද්‍යාව විශාල ප්‍රමාණයකින් අඩු වෙලා. ඉතින් අන්නේ ඒ ක්‍රමයේදී යම් කෙනෙක් ඒ ක්‍රමය අනුගමනය කළා නම් අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වන කරන සීල සමාධි ප්‍රඥා මාර්ගය අනුගමනය කළා ඒ මාර්ගයේ හරහා පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කරගන්න. ඒ මාර්ගේ ගමන් නොකොට යම් කෙනෙක් එනවා නම් ටිකක් භාවනා කරලා ඔන්න පරියන්කෙ හිටියා මට දැන් පැය භාගයක් ඉර ඔක්කොම නොදෙනේ ගියා දැන් මං සෝවහන් වුණා මෙහෙම හිතනවා නම් ඒක අර හරියට මිත්‍යාවක් මුලාවක්. තව කෙනෙක් වරට යක් වෙලා වාඩිලා ඉඳලා ඔන්න දැන් ඔක්කොම නොදෙනේ ගියා එහෙන් නැගේ ඉඳලා කියනවා අනේ දැන් මං මේ සෝවහන් වුණායි කියලා කිව්වහම මේක පිළිගන්න කෙනාත් මුලාවට අහුවෙලා ඉන්නේ. මේක අනුගමනය කරපු කෙනාත් මුලාවට අහුවෙනවා. දෙන්නම් මුලාවට පත් වෙලා සමහර ගුරුවරයාත් මුලාවට පත් වෙලා ශිෂ්‍යයත් මුලාවට පත් වෙලා. එහෙම නෙමෙයි යම් කෙනෙක් පරමාර්ථ වශයෙන් මේ නාම රූපයන් දැකලා භවනා වඩලා ඒ විදිහට තමන්ගේ කෙලෙස්යන්ගේ සංසිඳීමක් දැක්කනම් අන්නේ හරහා කෙනෙක් කිව්වොත් මට මාර්ගඵලයක් ලැබුණායි කියලා ඒක පිළිගැනීමට සාධක කරුණු බොහොමයක් තියෙනවා. එයින් තොර අර අන්ධව මේ මාර්ගඵලලාභී වෙනවායි කියන එක ඒක අන්ධකමක්, අනුවණකමක්, මෝඩකමක්. හරියට දැන් අපි ඒක ගත්තොත් අපි දැන් විද්‍යාඥයෙක් වෙනවා. විද්‍යාඥයෙක් වෙනකොට ඒ විද්‍යාඥයා කියන කෙනාට මේ යථාර්ථය අවබෝධ වෙච්ච කෙනෙක් වෙන්නට ඕන. විද්‍යාඥයා කියන මේ කය නම් කය පිළිබඳ රූප කලාප දකින්න පුළුවන්, ගහ පිළිබඳව රූප කලාප බෙදලා දකින්න පුළුවන්, ඒ වගේ දින රූප ලෝක තියෙන ගුණාංග දකින්න පුළුවන්, මානසිකත්වයක් යාගේ පුරුදුලා තියෙන්නට ඕන. ඒ හරහා තමයි ඒ තව තව ගැඹුරෙන් පරිස්සම් කරලා ඒ වගේ ගුණාංග තව තවත් ශක්තිමන්ත කරලා වර්ග කරලා මේ දිනු කරලා ගන්න. ඒතර යා සැබෑ විද්‍යාඥයෙක්ගේ අවබෝධයෙන් කරන්නේ. තව කෙනෙක් කිව්වා මම මේ ගහ දැක්කා, මම දැක්කා, දැන් මම විද්‍යාඥයෙක් කියලා කිව්වොත් එහෙම යා සැබෑ විද්‍යාඥයෙක් නෙමෙයි. යා අර ආරෝඪ වෙච්ච විද්‍යාඥයෙක්. යා අනුවන මෝඩව මුණාකමින් හිතාගෙන ඉන්න විද්‍යාඥයෙක්. ඒකට කියන මෝඩකමයි කියලා, මෝහය අනුවනකම. හැබැයි සැබෑ කෙනා එහෙම නෙමෙයි. අවබෝධය ටික කාලයක් අධ්‍යයනය කළා, හරියට අධ්‍යයනය කරලා ඒ විභාග පාස් වුණා. ඒ විභාග පාස් වෙලා යා ඒ තැනටපත් උනේ කාටවත් හැකියක් නැහැ හරි කෙනා. මොකද යා හරි ක්‍රමයට මාර්ගයට ගියේ. අනේ වගේ තමයි මේ දහම් මගේ හරි ආකාරයෙන් භාවනා කළා. අපි දන්නවා මේ කෙනාට දැන් හොඳට සමාධි තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා මෙයා හොඳට විපස්සනා කරගෙන යනවා. දැන් විපස්සනා වැටහිමෙන් දෙන්නේ ඔයාට. ඒ වගේම අපි දැන් දන්නවා මෙයාට දැන් නාම රූප පිළිබඳ අවබෝධය ටිකෙන් ටික හැදීගෙන එනවා. ඒ වගේම දැන් මේවා පරමාර්ථ ධර්මතාවෙන් පටිච්ච සම්පදායේ දේවල් ක්‍රමක්‍රමයෙන් දැන් පුහුණු වෙලා හොඳට හැදිලාවිලා තියෙනවා. අන්න ඒක නා යම් කෙන විදයකින් මාර්ගඵලයක් ගැන කතා කළොත් තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. මොකද යා තවමත් මුලාව තියෙන්න පුළුවන්. නමුත් පිළිගන්න සාධක තියෙනවා. යටත් පිරිසෙන් අපිට එක්තරා මට්ටමක හරි පිළිගන්න සාධකයක් තියෙනවා. මොකද ඒ හරි මාර්ගයේ දහම දිනු කරපු නිසා. ඒ මාර්ගයේ දිනු කිරීමෙන් පමණයි තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් දුබල කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තෘෂ්ණාව දුබල වීමෙන් පමණයි නිවන් අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් මම මේ අහවල් දේ කරායි කියලා නිවන් දැක ගන්න බෑ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ අපිට පෙන්වුම් කරන්නේ මේ තෘෂ්ණාව සුළුයෙන්වත් තියාගන්න එපා. තෘෂ්ණාව සුළුයෙන්වත් තියාගන්නවා නම් මේ ත්‍රියම් පිළිබඳව ඒ භික්ෂුන් වහන්සේට ඒක නිවනට බාධාවක් වෙනවා, ඒ කඩලා දාන්නයි කියලා කියනවා. ඉතින් මේ බොහොම වටින උපමාව. අපි සමහරලාට අනේ මේ මගේ අහවල් කෙනානේ, මගේ අහවල් දාය කියන්නේ, මගේ අහවල් කෙනානේ. මේ විදිහට හිතලා අපි ඇලුමක් හදාගත්තොත් ඒ ඇලුම හරහාම සමහරට අපිට භික්ෂු ජීවිතය දුබල වෙනවා. හිටියත් අපි දුබල කෙනේ. මේ විදිහට වාසය කරන්න වෙන සමහරට භික්ෂු ජීවිතේ නැති වෙලා යන අවස්ථාවක් තියෙනවා. අපි දන්න එක ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂයි. උන්වහන්සේ බොහොම දක්ෂව කටයුතු කළා. එක නවනා කෙනෙක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විවිධ ආකාරයෙන් උපස්ථාන කළා. ඒ වගේම යාන වාහන පව ආරම් දුන්නා. මේ විදිහට කටයුතු කරාම අර පවුල පිළිබඳ ඇල්ම දැඩි ඇල්මක් ඇති වුණා. මේ විදිහට ටිකෙන් ටික ඒ ඇල්මම කාරණා වෙලා උන්වහන්සේ සිවුරු ඇරලා ගිහිල්ලා අර නෝනම විවාහ වුණා. බලන්න අර තෘෂ්ණාව කියන එක සොළුවෙන් පටන් ගත්ත. ඊට කලින් උන්වහන්සේ කතා කරේ මේ අසුභය ගැන, කොටස් ගැන, අසුභ ගැන මේව කතා කළේ. නමුත් අර කාරණාව ටිකෙන් ටික අර තෘෂ්ණාව ඉතුරු වුණා. ඒ ඉතුරුච්ච තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වුණා. කාලයත් එක්ක භික්ෂු ජීවිතයත් නැති වුණා. මේක පාරට තෘෂ්ණාව හැදිලා ඉන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ එක පාරට මේ කාන්තාවක් හෝ ස්ත්‍රියක් දැකලා මේ තමන්ගේ තත්ත්වයටපත් වෙන හැම වෙන්නේ නැහැ. මේ කාලයක් යම් කෙනෙක් භවනාවක් දිනු කරලා සමාධියක් උත්පාදනය කරගෙන වාසය කළා නම් ඒ ජීවිතය පරිවර්තනය වෙන්නත් කාලයක් යනවා. සමාධියක් හදාගෙන විපස්සනා දිනු කරාන අවුරුදු දෙක තුනක් ගියා නම් මේ ජීවිතේ පරිවර්තන වෙලා ඉන්නත් සමහරට අවුරුදු දෙකක් යනවා. ටිකෙන් ටික ඉස්සල්ලාමට කෙලෙසේ ටිකයිනේ කමන්නේ කියලා මේ කෙලෙසිත අපි ඉදාරිනවා. තව ටික කාලයක් යනකොට ආ මේ තවත් කමන්නේ පොඩ්ඩයිනේ, දැන් කතා කරාට ටිකයිනේ. ඔහොමම තමයි මේ කෙලෙසිලි දෙන්නේ. ටික ටික කෙලෙසි විරුද්ධ වෙනවා. ඊට පස්සේ හිතනවා කමන්නේ අපි අසු කොලච් කමන්නේ නැහැ, ආ කමන්නේ වෙනත් විදිහේ සමේ ප්‍රතික්‍රම හේටියක් කමන්නේ නැහැ. ඔහොමම ගෙහෙල්ලා අන්තිමේට ඒ මනස කඩා ගන්න බැරි වෙනවා. ඒ තෘෂ්ණාව කඩා ගන්න බැරි වෙනවා. අන්තිමේට පැවිදි ජීවිතයක් නැති වෙලා යනවා. ඒ නිසා සොළුවෙන් මේ තෘෂ්ණාව තියාගන්න එපයි කියන එක භාගතුන් වහන්සේ දේශනා කරනවා. සමහරලාට විවිධ ආකාරයේ මේ තෘෂ්ණාව වෙනවා. භික්ෂුන් වහන්සේලා නම් කාන්තාවන් සම්බන්ධව, පරිස්කාරයන් සම්බන්ධව, ඒ වගේම තමන්ගේ තානාන්තර සම්බන්ධව, නම්බුනාම සම්බන්ධව, ප්‍රසිද්ධිය සම්බන්ධව මේ විධාකාරගෙන මේ තෘෂ්ණාව අපිව තේරුම් කරගන්නට ඕන. ඒ වගේ ස්වභාවික වෙන දේ අපිට තෘෂ්ණාව එන්නේ නොදී පාලනය කරගන්න පුළුවන්. හැබැයි අපි එහෙම නැත්තුව අස්වාභාවික වෙන දේ තෘෂ්ණාවත් එක්ක අපි අදගෙන ගිහිල්ලා විනාශයටපත් වෙනවා. ඒ නිසා යම් බඳු අපේ ආසාවන් ඔස්සේ යන්න දෙන්න හොඳ නැහැ. ආසාවන් තියෙන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන් තරම්. ආහාර පාන පිළිබඳව වැඩි තෘෂ්ණාවක් ඇති වෙනවනම් ආහාර පිළිබඳ තෘෂ්ණාව සාල ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන්. ප්‍රතික්ෂණ නුවණ මේ බලන්න, මේ ශරීරයේ ධාතු ගොඩක්, මේ ආහාර කියන ධාතු ගොඩක්, මේ ධාතු ගොඩක් එක්කවීමක් මේවා පිළිකුල් බවට පත් වෙනවා. මේවාගේ ගණ්ඩ දෙයක් නෑ සත්‍යයක් පොජ්ජ දෙයක් ආත්මයක් නෑ මේවාගේ සම්වර්ෂණයක් කරහා අපි ආහාර වේල අනුභව කරනවා නම් ප්‍රත්‍යක්ෂ නෝණෙන් යුතුව තෘෂ්ණා විශාල ප්‍රමාණයක් යටපත් කර ගන්න පුළුවන් හැබැයි අර නොකානබි යටපත් කරන හදුවොත් ඒක හානි කරයි මොකද මේ ශරීරයට ආහාර පාන අවශ්‍යයි ඒ ආහාර පාන අවශ්‍යයි අපි අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය දෙන්නට ඕනේ පෝෂණ නොදී මේ කටයුතු කරගෙන යන්න ගියොත් යන්න බෑ ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය දෙන්නට ඕනේ ප්‍රත්‍යක්ෂනා නුවණ අපි පුහුණු කරගත්තොත් අවගේම පටික්කෝල ආහාර පටික්කෝල ආදී දේවල් පුහුණු කරගත්තොත් ඒ තෘෂ්ණාව කඩා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම කාමාදී තෘෂ්ණාවන් කඩා ගන්න නම් අසුභාදී භවනාව වඩා ගන්නට ඕනේ. මේ ශරීරයේ පිළිකුල් ස්වභාවය, ශරීරයේ පටික්කෝල ස්වභාවය, අට්ඨිකාදී භවනා ක්‍රම, මරණ සත්‍ය ආදී භවනා ක්‍රම මේ වගේ පුහුණු කරනවා නම් තිලක්ෂණ ආදී භවනා ක්‍රම පුහුණු කරනවා නම් අන්න අපිට තෘෂ්ණාවාදී දේවල් සකර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ තෘෂ්ණාව අවශ්‍ය කර ගන්න එමනම් අසුභාදී භවනාවන් අවශ්‍ය වෙනවා. දැන් අපි අහලා තියෙනවානේ අර එක ස්වාමීන් වහන්සේ නමක් මේ අට්ටික භවනාව ආදී භවනාවන් වඩලා තිබුණා විවිධාකාර භවනාවන් වඩලා තිබුණා. ඒ වෙලාවේ උන්වහන්සේ ගමන් කළේ අට්ටික භවනාව අරමුණු කරගෙන. ඉස්සරහාටම ගමන් කළේ තරුණ කාන්තාවක්. මේ කාන්තාව සිනහවන ස්වරූපේ උන්වහන්සේට පෙවුණ ඇටසැකිල්ලක් වගේ. දෙවනෝ ස්වාමී ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ප්‍රාරයෙන් මේ කාන්තාවක් කෙම ගියාද කාන්තාවක් නම් දැක්කේ නැහැ ඇටසැකිල්ලක් දැක්කා. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් ඒ වෙලාවේ ඒ අර ස්වාමීන් දැනගත්ත මේ කාන්තාව තමයි ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේ කාරණාවන් පාදක කරගෙන උන්වහන්සේගේ සමාධිය තව දිනු වුණා. ඒ සමාධිය හරහා උන්වහන්සේ විපස්සනා දිනු වෙලා අරිහත්ත්වයේ සාක්ෂාත්චර ගන්න හැකියාව ලැබුණා. අන්න ඒ උන්වහන්සේ තෘෂ්ණාව වැඩෙන ක්‍රමයට නෙමෙයි හිටියේ ඒ වෙලාවේ දර්ශනයෙන් හිටියේ තෘෂ්ණාව පිරිහෙන ක්‍රමයට. උන්වහන්සේ ඒ වෙලාවේ මේ ස්වරූපේ කාන්තාවක් ලස්සන කෙනෙක් කියලා හිතාගෙන හිටියනම් උන්වහන්සේගේ මනස වෙනස් වෙනවා. නමුත් උන්වහන්සේගේ අට්ඨික භවනාවෙන් පටික්කුල මානසිකාරයෙන් යුක්තවයි ගියේ. ඒ නිසා උන්වහන්සේට ඒක දැවෙනවත් නැහැ. දැක්කේ අට්ඨිකයක්. එහෙම නැත්නම් පිළිකුලක් ඒ වගේ තමයි දකින්න පුළුවන්කම ලැබෙන. අන්න ඒ වගේ මානසිකාරය පුරුදු වෙන්නට ඕනේ. අපි දකිනකොට යම් කෙනෙක් මේ ලස්සනයි සුභයි ආදී වශයෙන් අපි හිතන්නේ නැතුව මේ පිළිකුලයි මේ ආදී අසුභාදී මානසිකාරයන් මනසේ පුහුණ වෙනවා නම් අන්න ලෝභය තෘෂ්ණාව අපි ජීවිතයම් පිළිබඳව ඇති කරන තෘෂ්ණාව කඩා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තෘෂ්ණාව අඩුවෙන් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ජීවිතයේ ගොඩාක් සැනසෙල්ලෙන් වාසය කරගන්න පුළුවන්කම ලැබෙනවා. තෘෂ්ණාව අඩු කරගත්තොත් තෘෂ්ණාව වැඩි නම් ජීවිතේ බොහොම අසහනකාරී. තෘෂ්ණාව අඩු නම් ජීවිතේ බොහොම සහනකාරී. අපිට ජීවිතේ බොහොම සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සැනසෙන්න තියෙන මාර්ගය තමයි තෘෂ්ණාව දුබල කරගන්නට ඕනේ. ඒ නම් ගුණාම ආදී දේවල්. ඒ වගේම ප්‍රසිද්ධ ආදී දේවල්. මම මෙච්චර ප්‍රසිද්ධ වෙනවා මෙහෙම වෙනවා. ඒවත් අවශ්‍ය නැහැ. ස්වභාවිකයක වෙනවා. යම් කෙනෙක් දක්ෂ නම්, යම් කෙනෙක් නිවැරදි නම්, යම් කෙනෙක් ප්‍රසිද්ධ නම් ස්වභාවිකයේ දේ වෙනවා. භාගවතුන් වහන්සේ ප්‍රසිද්ධිය හොයාගෙන ගියේ නැහැ. උන්වහන්සේ ස්වභාවිකයේ දේ වුණා. උන්වහන්සේ කියා දෙන දහම අනුව ස්වභාවිකයේ දේ සිද්ධ වුණා. අන්න ඒ වගේ ස්වභාවිකයක වේ මහානියක් නැහැ. නමුත් තමන් ඒ ප්‍රසිද්ධිය නම් වුණාම තනතුරු මේව අවශ්‍ය ගමන් කළොත් තෘෂ්ණාව වැඩි දියුණු වෙනවා. ඒ හරහාම දිට්ඨිය වැඩි වෙනවා. ඒ හරහා මාන්‍ය වැඩි වෙනවා. ඒ හරහාම නිවනෙන් ඈත් වෙනවා. නිවනට සමීප වෙන්න නම් මේවා දුබල වෙන්නට ඕනේ. තෘෂ්ණාව දුබල වෙන්නට ඕනේ. දිට්ඨිය මාන ආදී දේවල් දුබල වෙන්නට ඕනේ. ඒ වගේම අවිද්‍යාව දුබල වෙන්නට ඕනේ. මේවා දුබල කරගන්න තියෙන ලේසිම මාර්ගය භාගවතුන් වහන්සේ පෙන්වන කරන්නේ විපස්සනාව යථාර්ථ අවබෝධය. එක දේ විවිධාකාරයෙන් දකින්න පුළුවන් ගතිය ශරීරයක් පිළිබඳව මේ ශරීරය වශයෙන් දකිනවා නම් මෝහය මුලාව මෝඩකම මේ ශරීරය වශයෙන් දකිනවා නම් ශරීරයක් පිළිබඳව කොටස් දෙකක් වශයෙන් දකින්න පුළුවන් නම් නුවණ ඥානවන්තකම ශරීරය පිළිබඳව ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් නුවණ ඥානවන්තකම ශරීරය පිළිබඳව නාම රූප වශයෙන් දකින්න පුළුවන් නම් මේක නුවණ ඥානවන්තකම අන්න එහෙමනම් අපි කල්පනා කරලා බලන්න අපි මේ ලෝකයේ අපි ඥානවන්තවද වාසය කරන්නේ අනුනද වාසය කරන්නේ කියලා කල්පනා කරලා බලන්න ඥානවන්ත වාසය කරනවා නම් සතුටට ලබන්න අනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මං හරි ආකාරයෙන් අනුගමනය කරලා දැන් ඥානවන්ත වාසය කරනවායි කියලා අපි සතුටක් ලබන්න අනුන වාසය කරනවා නම් සංවේග උපදවා ගන්න මම මේ මාර්ගයේ ගිහිල්ලා කවදාකවත් මට නුවණක් හදා ගන්න ලැබෙන්නේ නැහැ මම මේ මාර්ගය වෙනස් කර ගන්නට ඕනේ නිවැරදි තැනටපත් වෙන්නට ඕනේ කියලා අදිෂ්ඨාන හදාගෙන වීරියවන්තව නිවැරදි මාර්ගයට තමගේ මනස යොදවා ගන්න අනිවාර්යයෙන්ම ඒ විදිහට නාම රූප ආදී ධර්මතාවයන් පැහැදිලි අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර භික්ෂු ජීවිතය සාර්ථකයි. එමෙනි සාර්ථක භික්ෂු ජීවිතයක් සඳහා ටිකක් කැප වෙන්න ඕනේ. අපි මේ හිතන් ඉන්න ආකාරයේ මේ සැහැල්ලුවෙන් කාලා බීලා නිදාගෙන අපිට ඕන වෙලාවක නැගිටලා අපිට ඕන වෙලාවක නිදාගෙන එහෙම ඉඳලා කවදාකවත් ඒ සාර්ථක ජීවිතයක් මතු කරගන්න බෑ. සාර්ථක ජීවිතයක් මතු කරගන්න නම් බොහොම වීර්යවන්තව කටයුතු කරන්න ඕනේ. හොඳ සාර්ථක විද්‍යාඥයෙක් වෙන්න නම් වීර්යවන්තව අධ්‍යාපනය කියවීම ආදි දේවල් කරලා තමයි සාර්ථක විද්‍යාඥයෙක් වෙන්නේ. සාර්ථක දොස්තර මහත්තයෙක් වෙන්න නම් ඒ විදිහමයි. ඉංජිනේරු මහත්තයෙක් වෙන්න නම් ඒ විදිහමයි. භික්ෂුන් වහන්සේ කෙනෙකුත් එහෙමයි. සාර්ථක භික්ෂුන් වහන්සේ නමක් වෙනවා නම් වීර්යවන්ත භාවයයි ඒ සාර්ථක භාවය නිර්මාණය කරලා දෙන්නේ. පාන්දර අවදෙන්න පුළුවන් දෙර වීර්යවන්ත බව තියෙන්න ඕනේ. දවසේ තමන්ගේ කෙලෙස්ේ පාලනය කරගෙන කුසල ආරම්මණය තුල සමත විපස්සනා භාවනාවන් තුල වාසය කරන්න පුළුවන් ශක්තිය තියාගන්නට ඕනේ. ඒ වගේම දවස අවසන් වෙනකම්ම මේ ශාසනය කටයුතු තුල ඉදිරියට වාසය කරන්නට ඕනේ. බුද්ධ වන්දනා, පිරිත් දේශනා ආදී දේවල් එක්ක දවස ගත කරනවා නම් දවස අවසන් වෙනකොට ජීවිතය තුල ලොකු ප්‍රමාණයක් වර්ධනය වෙනවා. මේ විදිහට ටික කාලයක් යනකොට ජීවිතය හොඳට පෝෂණය වෙලා යනවා. ඒ පෝෂණය වෙච්ච ජීවිතය තමයි අන්න නාම රූප පිළිබඳව පැහැදිලි අවබෝධයක් හදලා දෙන්නේ. ඒ ජීවිතය තමයි කෙලෙස්යන්ගෙන් දුබලභාවයක් හදලා දෙන්නේ. ඒ ජීවිතය තමයි අවිද්‍යාව නැති කරන ජීවිතය බවට පත් කරලා දෙන්නේ. ඒ ජීවිතය තමයි ඥානාන්විත ජීවිතය බවට පත්. අන්නේ නුවණ අවදි කරගත්තා නම් අනිවාර්යෙන් පුළුවන්කමක් තියෙනවා පාරමී පෙරලා තිබුණොත් අනිවාර්යෙන් පුළුවන්කමක් තියෙනවා භාගතුන් වහන්සේ කියන මේ සෝහාන් ආදී මාර්ගඵල නිවන් ආબોධ කරගන්න. එදා මේ 500ක් ස්වාමීන් වහන්සේලා මේ විදිහට භාගතුන් වහන්සේ ඉදිරිපිටදී මේ ධර්මාශ්‍රවණය කිරීම කළා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ 500ක් වූ භික්ෂුන් වහන්සේලා අද පමණක් නෙමෙයි, මේ වාගේ කාන්තාවක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය නිසා වෙහෙතරපත් වුණේ අද පමණක් නෙමෙයි. පෙර භවයේදීත් මේ වාගේ වෙහෙතරපත් වුණා. මේ 500 දෙනා කාක්වල වාසය කරන වෙලාවේදී මොහොත ආයේනේ මේ ආහාර පාන හොයමින් ඉන්නකොට එක කෑක්කියක් නිසා ඒ කාක්කිය මේ මොහොත රැල්ලට අහුවෙලා මොහොත රැල්ල ගහගෙන ගියා. මෙත මේ නිසා දුකටපත් වෙලා මොහොත ගොඩ දාන්න පටන් ගත්තා. ඒ තුලින්ම වෙහෙතරපත් වුණා. එදත් මේ වගේම මේ පිරිස අදත් මේ එක කාන්තාවක් මේ පරිරෝගියයි කියලා මෙයා දුකටපත් වෙනවා, අඬනවා, දොඩනවා, විලාප දෙනවායි කියලා මේ වර්තමාන කතා ප්‍රවෘත්ති පිළිබඳවත් අතීත කතා ප්‍රවෘත්ති පිළිබඳවත් සංවේග උපදෙන්න ආකාරයට මේ තෘෂ්ණාවේ ආදීනව පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කරද්දී අර 500ක් ස්වාමීන් වහන්සේලාට සංවේග ඥාන පහළ වුණා. අනේ අපි මේ බුදු ශාසනය පැවිදි ලබා ගත්තේ මෙවැනි දෙයකට නෙමෙයි, මේ භාගතුන් වහන්සේ පෙන්වම් කරන ධම්ම අනුගමනය කරන්නයි කියලා සංවේග ඥාන පහළ වුණා. පෙර පූර්ණ කරපු සාරමේ සත්‍යකුත් තිබුණා. ඒ සත්‍යයත් එකතෙන්දයි කව් වෙලා ඒ 500 දෙනාටම පුළුවන්කම ලැබුණා සෝහා මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න. අනේ ස්වාමීන් වහන්සේලාට තවත් බොහෝ දෙනෙකුට සසෝ මාර්ගඵලයන් අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණා. දෙවියන්ට, බ්‍රහ්මයන්ට තවත් බොහෝ දෙනෙකුට සෝහාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබුණා. එදා භාගතුන් වහන්සේ සවැත්නුවර දෙවුරම් වෙහෙරේ වැඩ වාසය කරමින් මේ තෘෂ්ණාව පිළිබඳව දේශනා කළා. නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳ දේශනා කළා. කෙලෙස් වණය පිළිබඳව දේශනාවක් දේශනා කළා. ඉතින් ඒ දේශනාව අනුගමනය කරපු බොහෝ දෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට ලැබුණා. අපිත් එහෙමනම් අපේ ජීවිතයන් පිළිබඳව අපි අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. අපේ ජීවිතයන් තුළ යම් බඳු අඩුපාඩුවක් තියෙනවා නම් ඒ පුරවා ගන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. සමාධිය අඩුපාඩුවක් තියෙනවා නම් හොඳ සමාධියක් උපදවා ගන්න අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. හොඳ විපස්සනාවල අඩුපාඩුවක් තියෙනවා නම් හොඳ විපස්සනාව දිනු කර ගන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. ඒ වගේම තෘෂ්ණාවෙන් යුතුව වාසය කරන නම් මේ තෘෂ්ණාව දුබල කරන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. අවිද්‍යාව යුතුව වාසය කරන නම් අවිද්‍යාව දුබල කරගන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. ඒ වගේම අවබෝධ නොවෙච්ච ධර්මය එහෙම නැත්නම් නිවන අවබෝධ කරගන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. නිරන්තරයෙන් වෙහෙස මහන්සිලා උත්සාහවත් වෙලා මේ දිනු කරන්නා ධම්මඟ ඒ වගේ අඩුපාඩු පරිපූර්ණ භාවයට පත් කරගෙන තේලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ ජීවිත බවට පත් කරගෙන පහසෙම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් ජීවිත බවට පත් වේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ.
ධර්මාශ්‍රවණය කළ කුසල අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා පුණ්‍යපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා සෝසේ පාරමී පුරා ගන්න ලැබේවා සෝසේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි.